සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා සුපින්වත්නි මේ වෙලාවේ මේ පිනතුන් හැම දිනාම බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි අද මේ දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන්නේ යාය 13 ජයන්තිපුර පොළොන්නරුව ලිපිණේ පදිංචි ඩී වික්‍රමරත්න මෙතිතුමන් ඇතුළු ශ්‍රද්ධාවන්ත පින්වත් පිරිස එතුමන්ට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා අපේ දිල්රුක් වික්‍රමරත්න මහත්මයා ප්‍රදාන ඔබ හැම දිනාගේම ජීවිත දිනෙන් දින ධර්මයෙන්ම ආලෝකමත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා පින්වත්නි මේ අපි තුල ගොඩ නැගෙන පංච උපාදානස්කන්ධයේ කෙරෙහි පවතින තණ්හාව නිසා සලායතන ලෝකයක් අපේ ඇතුළට ගලා බසිනවා අරමුණු වලින්. ඉතින් ඒක ඇතුළේ ලෝභය හට ගන්නවා, ද්වේෂය හට ගන්නවා, මෝහය හට ගන්නවා. කොහොමද ඒක වෙන්නේ? මේ වාක්‍යයකින් කිව්වොත් වෙන්නේ පංච උපාදානස්කන්ධ ලෝකයේ කෙරෙහි අපි තුල පවතින තණ්හාව නිසා නැවත නැවත සලායතනයන්ගෙන් ලෝකය අපිට මුණ ගැහෙනවා. ඒ මුණ ගැහෙනකොට ලෝභය හට ගන්නවා, ද්වේෂය හට ගන්නවා, මෝහය හට ගන්නවා. උදේන්ම නැගිටලා යම් කෙනෙකුට මේ தත්වය දැකලා අපි තුල සිද්ධ වෙන මේ தත්වය දැකලා ඇඳෙන් බහින්ටත් කලින් කාට හරි කෙනෙකුට හිතෙන්න පුළුවන් නම් අනේ මේ පංචස්කන්ධය නිසා හට ගන්න තණ්හාව පදනම් කරගෙන සලායතනයන්ගෙන් ඒ කියන්නේ ඇස කන නාසය දිව කය මනස හරහා ලෝකයක් මගේ ඇතුළට ගලනවා. ඒක ඇතුළේ තමයි මට ලෝභයට අවකාශය ලැබෙන්නේ. ද්වේෂයට අවකාශය ලැබෙන්නේ, මෝහයට අවකාශය ලැබෙන්නේ. ඉතින් මෙන්න මේකනම් සිතේ ඉපදිච්ච මලකඩක්මයි. කාට හරි හිතන්න පුළුවන් නම් උදේට. අනේ මේ තත්ත්වේ නම් සිතේ ඉපදිච්ච සතුරාමයි, වෙන සතුරු නම් මට නෑ. මේක නම් මගේ සිතේ ඇතිවෙච්ච මේක මට තියෙන වසලකමමයි. මේක මගේ ජීවිතේ වදකයාමයි. මෙච්චර වද දෙන දෙයක් නම් මට නෑ කියලා බලන්න පුළුවන් නම් පින්වත්නි, ස්වල්ප වේලාව මේ මිනිත්තු කීපය ඕගොල්ලන්ට මේ භවය හකුල ගන්න උදව් කරනවා. පොඩි දෙයක්, පුංචි දෙයක්, ලොකු ඒවා නෙමෙයි. උදේම නැගිටලා එතකොට එයා බලන්නේ මොකද්ද? මේ පංචස්කන්ධ, පංච උපාදානස්කන්ධය කෙරෙහි තණ්හාව නිසා පොඩි දෙයක් කෙනෙකුට පුළුවන් මිනිත්තු 3යි යන්නේ. මං හිතනවා මිනිත්තු 3ක් ඔයාලට නැහැ කියලා හිතන්න. දැන් අපි පුරුදු වෙලා තියෙන්නේ මොකද්ද? S2 ඇරිච්ච ගමන් ෆෝන් එක තමයි අතර ගන්න. ඇඳ ළඟ තියාගෙන අන්න ඒක ඒ ෆෝන් එක S2 ඇරෙපු ගමන් තමන්ගේ ෆෝන් එක ඇඳේ හොයනවා වගේ. ඔයාලට මෙන්න මේක දකින්න පුළුවන් නම් ඇඳේදී ෆෝන් එක බලන්නත් කලින් පුළුවන් නම් මොකද්ද? පංච උපාදානස්කන්ධයේ කෙරෙහි පවතින තණ්හාව නිසා මේ සලායතන ලෝකයට මම නැවත නැවත පිවිසෙමින් ඉන්නේ. එහෙම පිවිසෙනකොට මට මොකද වෙන්නේ? මට ලෝභය හට ගන්නවා, හිතේ ද්වේෂය හට ගන්නවා, මෝහය හට ගන්නවා. මේවා උපදින්නේ මෙන්න මේ රටාව ඇතුලේ. ඒතර මේ தත්ත්වය මගේ සිතේ ඇතිවෙච්ච ලොකුම මලකඩ මේක තමයි. මිනිසු කියන්නේ සිතේ, ඒ මනුස්සගේ හිතේ කහට කියලා ඔක්කොගේම හිතවල කහට තමයි. ඇයි පංච උපාදානස්කන්ධය කෙරෙහි තණ්හාවක් තියෙනවා නම් ඔක්කොගේම හිතේ කහට තමයි. සමහර මිනිස්සු කියන්නේ මගේ හිතේ එහෙම කහටක් නැහැ කියලා. කහටක් නැති රහතන් වහන්සේ තුල විතරයි. ඔක්කොගේම හිතවල කහට තියෙනවා. හැමෝගෙම හිත ඇතුලේ කහට තියෙන්නේ. ඒකනේ අපි කිව්වේ මේක තමයි ලෝකේ හටගන්න සිතේ හටගන්න බලවත්ම කහට මේක තමයි කියලා හිතන්න පුළුවන් නම්. මේක නම් මගේ හිතේ මට ඉන්න ලොකුම හතුර. එළියේ ආයතනික වශයෙන් සමාජය තුල හතුරු ඉන්නවනේ. මේ මා තුලම පැන නගින හතුර මේ තත්වය නේද කියලා කාට හරි දකින්න පුළුවන් නම්. මේ මගේ ඇතුලින් ඉන්න වසල ගතිය මේක නේද කියලා දකින්න පුළුවන් නම්. මා තුල වදකයා මෙයා නේද? වදකයා කියන්නේ හරියට වද දෙනවා මාව සසර මට මහා කරදරකාරීක එක. මොකද්ද? පංච උපාදානස්කන්ධය කෙරෙහි පවතින තණ්හාව නිසා සලායතන ලෝකෙට නැවත නැවත යන්න කියලා මේ හිත ඉල්ලා සිටිනකම ඇතුලේ මට ලැබිච්ච උපරිම ධාරිතාවේ එක්ක ලෝභේ එක්ක ද්වේෂේ එක්ක මෝහේ. ඉතින් මේක මේ තරම් මට වද දුන්න දෙයක් නෑ නේද කියලා උදෙන්ම බලලා ඔය පින්නතුන් දවස පටන් ගන්න. පින්වත්නි, ලෝකේ අරබු දෙයක් අහුවෙන්නේ නෑ. ලෝකේ කහට තියෙන මිනිස්සු හම්බෙන්නේ නෑ. තමන්ගේ හිතේ කහට නෙපේන්නේ. තමන්ගේ හිතේ කහට පේනකොට ලෝකේ කහට පේන්නේ නෑ. මම යාට එක අමුතු දෙයක් නෙමෙයි. කෙනහිලිකං අරබුද එකට එක කරන අපිට උගලන්නේ නෑ නෙවුවා. දැන් හිතන්නකෝ පින්වත්නි, අපිට කවුරු හරි කෙනෙක් එකට එක කරනවා නම් අපිට ඒක දරාගෙන ඉන්න බෑනේ. හොඳට දරන්න පුළුවන්. ඇයි? එයා දන්නවා එයාගේ නෙමෙයි මගිත් කහට ඇතුලේ. මම මහා කහට සහිත මිනිස්සෙක්. දැන් මේ විදිහට බලන්නේ නැති කෙනාට පේන්නේ මම හරිම සුද්ධවන්තයා. ලෝකයේ තම අශුද්ධවන්තයෝ ඉන්නේ. මම ශුද්ධවන්තෙක්. තමන්ව ශුද්ධවන්තයෙක් විදිහට සලකන් දෙපා. නේ ඕගොල්ලන්ට මේ ජීවිතේ නිවන් දකින්න ඕන නම් කවදාවත් තමන්ව ශුද්ධවන්තයෙක් විදිහට හිතන්න එපා. තමන් පිරිසිදු චරිතයක් විදිහට හිතන්න එපා. තමන් නිවැරදිකාරයෙක් විදිහට හිතන්න එපා. එතකොට තමන් නිවැරදිකාරයා විදිහට හිතන්නේ දැන් හොඳට බලනවා මම වැරදිකාරයා නං මම එක ටික කෙවත් කියාගෙන යන්න කැමති නැහැ නේ මගේ අතේ වරදන හොඳට බලන්නකෝ සමාජයේ මගේ අතේ අඩුවක් තියෙනවා නං මගේ අතේ අඩුපාඩු තියෙනවා නං මම කොච්චර දරදනු මිනිසෙක් වුණත් පොඩ්ඩක් මගේ අඩිය පස්සට ගන්නවා එයි මගේ අතේ වරදනේ එතකොට මගේ අතේ වරද තියාන මම ඒකට උත්තර බඳින්නේ නැහැ. මම ওই පාඩුවේ හිටි මගේත් පොඩි අඩුවක් තිබ්බනේ. ඒකයි මම සද්ද නැතු හිටිය කියලා මිනිස්සු කියන්නේ. මිනිස්සු කතාවට කියන්නේ නැත්නම් මං දනී කියන ඒවා මගේ අතේත් මට. මගේත් පොඩි වරදක් තියෙනවනේ. ඒකයි මම සද්ද නැතු හිටියේ. ඒ කියන්නේ තමන්ගේ වරද දකින්නකොට සද්ද නැහැ. මේ කෙලෙසුන්ගේ ഘോഷාව වැඩි. තමන් ශුද්ධවන්තයෙක් විදිහට දකින්න එක. ලෝකේ ශුද්ධවන්තයෝ විදිහට දකින්න බුදුරජාණන්සේ රහතන් වහන්සේලා ඊට මෙහා පැත්තේ ශුද්ධවන්තයෝ කියලා જાතියක් නැහැ පින්වත්. ඒ නිසා කිසිවෙක් ශුද්ධවන්තයෝ නෙමෙයි. පාලකයන්ගේ සිට කිසිම කෙනෙක් ශුද්ධවන්ත විදිහට සලකන්න එපා. ඔක්කොම අශුද්ධවන්තයෝ විදිහට හිතන්න. ඊට වඩා තමන්ගේ අශුද්ධවන්තකම දකින්න. ඒකනේ අපි මේ උදින්ම නැගිටපු ගමන් මේ තමන්ගේ අපරිපූර්ණත්වයේ අපිරිසුදුකමනේ මේ කල්පනා කරන්නේ කොහොමද? උදෙන්ම නැගිටලා අතපොත ගන්න එපා ෆෝන් එක. පොඩි පොඩි දේවල් මොකද මේ මාසේ අපි භාවනාව ගැන ගොඩක් ඒවා කියන්නේ පොඩ්ඩක් කරන්න. ගොඩාක් කරන්න එපා. පොඩ පොඩ කරන්න ජීවිතේ. ඒ පොඩ පොඩ කරනකොට එයා තුළ ඇතිවෙන දියුණුව පොඩි දෙයක් නෙමෙයි. කොහොමද එයා දකින්නේ මේ පංචස්කන්ධයේ උපාදානීය වීමෙන් ගොඩ නැගෙන තණ්හාව. ඒ පංච උපාදාන ස්කන්ධය නිසා පංචස්කන්ධේට මගේ හිතේ තණ්හාවක් ඇති වෙලා තියෙනකම නිසා මේ සලායතන ලෝකේට මම හැම වෙලාවෙම බැහැ ගන්නවා. සලායතන ලෝකේට බැහැ ගන්නකොට මා තුල වෙන්නේ ඉතින් ලෝභය, එක්ක ද්වේෂය, එක්ක මෝහය. ඔයිට වඩා මොකක්වත් නැහැ. එක්ක ලෝභය, එක්ක ද්වේෂය, එක්ක මෝහය පැන නගින. එතකොට ඒක තමයි ආ බලන්නේ. අයි මේක නේද මගේ හිතේ ලොකුම කහට කිලුට. මේක නම් මගේ හිතේ මලකඩ නේද? එතකොට මලකඩ කියන ඒවා යකඩේම හැදෙන්නේ. යකඩෙන් හැදෙන්නේ. එතකොට මලකඩ බාහිර තත්ත්වයක් නෙමෙයි. මේක මලකඩ කියලා දැක්කම යාට තේරෙනවා. මලකඩ ටික අයින් කරගත්තොත් ආයෙත් යකඩේ සුදවන්තකම මතුවෙනවා. ඒක ඉතින් හොඳට මේ මලකඩ අයින් කරන්න අදාළ විදියට බාහිර ආරෝපිත දේවල් ඕන. වැලිකඩදාසි වගේ වයි හොඳට මැදලා 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 මලකඩ අයින් කරාට පස්සේ ආයේ පාරිශුද්ධත්වයේ තියෙනවා. ඉතින් බාහිර මේ වතුර එහෙමට වතුරට එහෙම යකඩ අහුවෙන්න ගියාට පස්සේ මේ පිරිසුදු වීමේ ආලේපනයේ නැවත නැවත අපිරිසුදු වීමට වතුර මිශ්‍ර නොවීම පිණිස ආලේපනයක් නැති වුණොත් එහෙම හැම වෙලාවෙම බය නැතුව වතුරට නිරාවරණ ඕන කය යකඩයක් දිරලා යනවා මලකඩ කනවා. අන්න ඒ වගේ මම මහාන වෙච්ච කෙනෙක්, මම මෙහෙම භාවනා කළා, අරම භාවනා කළා, මම මෙහෙම පිළිවෙත් පුරාපු කෙනෙක්, මම අපි පරම්පරාවෙම මෙහෙමයි කිය කිය අපි ලොකු කතා කිව්වට වැඩ නැහැ. අපි කොච්චර ශක්තිමත් වුණත් මේ බාහිර අරමුණු පදනම් කරගෙන පැන නගින தත්ත්වය පිළිබඳ විදර්ශනාත්මක ඥානයක් නැති වුණොත් යකඩ වැටෙනවා. ඒ ඥානේ තමයි අපි උදෙන්ම හදන්නේ. උදෙන්ම උද්වේගකාරීව අපි ඇවිදින්නේ නැහැ, කලබලකාරීව නැගී හිටින්නේ නැහැ. එහෙම නැගිට්ටා කියලා මෙච්චර කල් වෙච්ච දෙයක්වත් නැහැ නේ පින්වත්නි. කලබලින් නැගිටලා වැඩ කරා කියලා, කලබලින් නැගිටලා මූණ හොදලා වැඩට ගියා කියලා මෙච්චර කල් ඔය කියන තරම් ලොකු යහපතකුත් නැහැ නේ. එතකොට යා මොකද්ද උදෙම කරන්නේ? මේ පොඩි කමටහන මේක පාවිච්චි කරලා බලන්න. කවදාවත් නැති තරම් දියුණුවේ. කොහොමද? පංචඋපාදානස්කන්ධයේ කෙරෙහි පවතින තණ්හාව, පංචඋපාදානස්කන්ධයේ කෙරෙහි මම තණ්හා කළේ මගේම සිතින්. පංචස්කන්ධය හටගත්තෙත් මා තුළ, ඒක උපාදානී කරගත්තෙත් මගේ හිතින්, තව හිතකින් මම ඒකට තණ්හා කළා. එතකොට සලායතනයන්ගෙන් ලෝකේ පැත්තට දුවන්න 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 කියලා මේ හිත කියනවා. එක එක ඒවා පැත්තේ දුවන්න කියලා හිත කියනකොට මා තුළ පැන නගින්නේ මොනවද? එක්කෝ ලෝභය, එක්කෝ ද්වේෂය, එක්කෝ මෝහය. එතකොට යා බලන්නේ මොනවද? මේ ලෝභ ද්වේෂ මෝහ ටික තමයි මගේ හිතේ කිලුට මලකඩ. එතකොට මේ ලෝභ ද්වේෂ මෝහ කියලා කියන්නේ මගේ ලොකුම හතුරා. ආ එතකොට යාට එළිය හතුරෙක් පේන්නේ. අවදානම ඇතුලේ නම් එළිය අවදානම යා මායිම් කරන්නේ නැහැ. එතකොට මේ ලෝභ ද්වේෂ මෝහ ටික තමයි මගේ හිතේ ඇතිවෙච්ච වසලකම, වසලකම. වසල ගති වලින් යුක්තව තමයි මේ බනහන්නත් අපි ඇවිල්ලා ඉන්නේ. එතකොට මාව මට වද දෙන මගේ වදකයා තමයි මේ தත්ත්වය ඇතුලේ පැන නගින ලෝභ දේශ මොහ ටික කියලා උදෙන්ම නැගිටලා කල්පනා කරන්නකො. එතකොට පින්වත්නි, තමන්ගෙම අඩුව, තමන්ගෙම කිලුට, තමන්ගෙම අඩු පහඩුව, තමන්ගෙම වදක සිත පේන්න ගන්නවා. එහෙම පේන්න ගන්නකොට එයාට ඒකමයි යාගේ ජීවිතේ කර්මස්ථානෙ වෙන්නේ. විනාඩි 3ක් උදේ පාවිච්චි කරන්න. මොකද පින්වත්නි, ඔය පින්නතුන්ලා ජීවත් වෙන්න උවමනා කරන්නේ, ජීවත් වෙන්න උවමනා කරන්නේ පින්වත්නි මිය යාම පිණිස නෙමෙයි. දැන් සමහර මිනිස්සු කියන්නේ අපි මැරෙනවානේ, මම නම් හාඳුරුනේ මැරෙන බව දැනගෙන ජීවත් වෙන්නේ කියලා කියන ඔය මලගේවල් වල ටීම් ගේම හාඳුරු කියන යා හොඳට මැරෙන බව තේරුම් අරගෙන ජීවත්. බුදුරජාණන්සේ මැරෙන, බුදුරජාණන්සේගේ ශ්‍රාවකයා මැරෙන බව තේරුම් අරන් ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. මොකද මැරෙන බව තේරුම් අරන් ජීවත් වෙන්න බෞද්ධ වෙන්න ඕනේ. ඒ කාලේ අන්‍යාගමික අයත් ඔය බමුණෝ එහෙම කවුරුත් වල දාපු නැති තැන් හොයලා තිනවා බල දාන්න. කවුරුත් වල දාපු නැති තැන් යාළලා කලින්ම සැලසුම් කරගෙන මං වල දානවා නම් මෙතන තමයි වල දාන්න ඕනේ කියලා සැලසුම්. ඒ කියන්නේ මේ මනුස්සයා මැරෙන බව දැනගෙනනේ. ඒතර පින්වත්නි, ඔය පින්නතුන්ලා ජීවත් වෙන්න උවමනා කරන්නේ මේ මැරෙන බව දැනගෙන නෙමෙයි. ජීවත් විය යුත්තේ පින්වත්නි නැවත ඉපදී නැතිවීම පිණිස. ඔබ ජීවත් විය යුත්තේ මරණය පිණිස නෙමෙයි. ඔබ ජීවත් වෙන්න ඕන නැවත උපදින් නැතිවීම පිණිසයි. ඒතකොට අන්නේ උපදින් නැතිවීම පිණිස නම් ඔය පින්තුන්ලාට ඔබවම ඉතාම පරිස්සමින් ධර්මයේ ඉස්සරහින් තියාගෙන විමර්ශනය කරන්න. එහෙම විමර්ශනය කරනකොට හැම වෙලාවකම පින්වත්නි ධර්මී ගණ්ඩ හැම තැනම හොඳට විමසලා බලන්න. නිකන් ඕගොල්ලෝ ඔෆිස් එකේ ඉඳලා සීට් එකේ වාඩි වෙලා නිකන් වටපිටාව දිහා හොඳට බලනින්න. ඒ හැම තැනකම අවබෝධයට අදාළ උදව් තියෙන්නේ. හැම තැනකම අවබෝධයට අදාළ උදව් තියෙන්නේ. මේ දැන් මේ කාමරයේ ඇති මේ કૃතිම ඊටාම සුවපහසු විදියට ගලන මේ වායු සමනය කරපු තමන්ට කයට දැනෙන සීතල පවා පින්වත්නි විදර්ශනා කරන්න පාවිච්චි කරන්න පුළුවන්. විදර්ශනා කරන්න අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන්. හැම දෙයක්ම හිම පාවිච්චි කරන්න පුළුවන්. දැන් පන්සලට ගියාට පස්සේ හාන්දුරුව නෑ, බෝධි පූජා තියන්න නෑ, බුද්ධ පූජා තියන්න නෑ, ආවි නෑ කියන්නේ නැතුව හැම තැනම බලන ඔය පන්සල්වල තියෙන හැම තැනක්ම නිවන්න ගැන කියන්නේ. අවාසනාවකට ලංකාවේ බෞද්ධයන්ට ඒව අහුවෙන්නේ නෑ. හැම තැනක්ම මේ බලන්න, මම මේ ළඟදි පන්සලට ගිහින් එක තැනක බලන්න හිටියා. බලන්න ඉන්නකොට මම දැක්කා අර පන්සලේ බොහොම යට පෙළ යනවා වාමන රූප. වාමන රූප නිකන් බහිරෝ වගේ රූප තියෙන්නේ. එතකොට මම මේක දිහා බලන්න ඉන්නකොට මේ ලස්සන විතර්කයක් ආවා මට. මේ මොකක්ද දන්නවද? වාමන රූපේ හදලා තියෙන්නේ මේ ඇයි පන්සල් වල ඇයි එහෙම එකක් හදලා තියෙන්නේ? ඒතර වාමන රූප ගිහම ඔය දැක්කම හිතන්න පින්නවත්. ජීවිතයේ ජීවන දර්ශනය කියන්නේ ඒකටනේ. ජීවත් වෙන පටිපාටිය කියන්නේ ඒකටනේ. ඒ වාමන රූපේ තමයි මහ පොඩි මිනිහෙක්, පොඩිනේ මිටි, ඊටාම ලොකු බඩක් තියෙන රූපයක්. මහ විශාල ගොඩ නැගිල්ලක් දරාගෙන ඉන්නවා. විශාල බරක් දරාගෙන ඉන්නවා. ඇත්තටම මේක මේ අතීතයේ මේ ධර්මයේ තුලින් ගත්ත අදහස් ඒවා. ඉතින් පන්සලේ වාමන රූපේ පවා නිවන් මගනි කියන්නේ බුදු පිළිම විතරක් නෙමෙයි, නිවන් මග කියන්නේ පන්සලේ තියෙන හැම වාමන රූපෙන් කියන්නේ මේ මේ පුංචි සත්‍යයා මේ පංචස්කන්ධ බර ඔසවාගෙන ඉන්න එක ගැන. බාර නික්කේපනං සුඛං, මේ බර බිම තිබ්බහම සැපවත් වෙනවා කියන එක ගැන වාමන රූපේ ඉඟි කරන්නේ. පොඩි පොඩි විකෘති වෙච්ච මිනිස්සෙක් විශාල බරක් උස්සගෙන ඉන්නවා. එයා විකෘති වෙලා. ලොකු බඩක් තියෙනවා. එයාට බොහොම හැඩයක් නැහැ. එතකොට දැන් මේ කෙලෙසුන්ගෙන් මුසපත් වෙච්ච ජීවිතයක් තියෙන. මේ මුසපත් වෙච්ච ජීවිතයක් අතර නෙමෙයි තියෙන්නේ. ජීවිත විරූපී වෙලා. මොනවයින්ද? සීලයෙන් පිරිහිලා, මෛත්‍රියෙන් පිරිහිලා, උපේක්ෂාවෙන් පිරිහිලා, කුසලයෙන් පිරිහිලා. පිරිහිච්චකම තමයි අර විරූපී රූපේ ඉඟි කරන්නේ. අවලස්සන වෙලා. වර්ණය කියලා බුද්ධ ශාසනය කියන්නේ සීලයටනේ. අවර්ණ වෙලා. ඒ අවර්ණ වෙලා විතරක් නම් කමන්නේ, ලොකු බරක් උස්සගෙන ඉන්නවා. මේ පංචස්කන්ධ බර ඔසවාගෙන ඉන්නවා. ඒ ඔසවාගෙන ඉන්න එකනේ සත්වකම කියලා කියන්නේ. බාර සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. සත්‍යයා පංචස්කන්ධ බර ඔසවාගෙන යනවා කියනවා. බාර නික්කේපණං සුඛං, බර බිම තියාපු කම තමයි සැපය. එතකොට ඔය පින්නතුන්ල පන්සලේ බෝමල්ුවේ වාඩි වෙලා ඉන්නකොට වාමන රූපේ පවා නිවන ගැනනි කියන්නේ. ඉපදෙමින් මැරෙමින් යන සත්‍යයා පංචස්කන්ධ බර ඔසවා උහුලන්න බෑ ඒ බර. ඒ උහුලන්න බැරි වුණත් ඒ බර බිම තියන්න කැමති නැති කමක්. අමාරුවෙන් හරි ඔසවගෙන ඉන්නවා. අපහසුවෙන් හරි ඔසවගෙන ඉන්න පංචස්කන්ධ බර ඔසවාගෙන ඉන්න සත්‍යයාගේ අප්‍රමාණ දුක පන්සලේ වාමන රූපේ පවා කියලා දෙනවා. ඒතර මේ නිවන පන්සලේ හාමුදුරුවෝ ඕන නැහැ. ආර දැන් පන්සල් ඉතින් ගොඩාක් විචිත්‍රවත්නේ. ඒවත් දිහා බැලුවට පස්සේ නෑ, මීට වඩා විසිතුරු වුණා නම් හොඳයි කියලා හිතුවට පංචස්කන්ධ බර ඔසවාගෙන කාම භවය අනුව, රූප භවය අනුව, අරූප භවය අනුව, තුන් භවයම අනුව දුවන සත්‍යයාගේ ගමන් මගනේ බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒ වදාළ ධර්මයේනේ අර පොඩි වාමන රූපයක් ඇතුලේ තියෙන්නේ. හැම තැනම තියෙන්නේ ඔපින්නොත්. මම මේ ළඟදි කැලණි විහාරෙට ගිහින් බලාගෙන හිටියා. ඒ කැලණි විහාරේ වාඩි වෙලා පැය ගාණක් බණ කියන්න පුළුවන්. ඒ හැම චිත්‍රයකම කියන්නේ විදර්ශනාව. හැම තැනකම කියන්නේ නිවන. විශාල කැලණි විහාර කියන විශාල බණක්. පටිච්චසමුප්පාදය ගැන ලොකු කියවීමක්. ඉපදෙමින් මැරෙමින් යන සත්‍යයගේ තුන් භවය අනුව යන සත්‍යයගේ අபிසංස්කාරගත වීමේ අරුබුදේ කියාපාන කමක්. ඒවා ගියාම අහුලන්න. ඒවා අහුලන්න නැතුව අපිට කවදාවත් පින්වත්නි අපට අවබෝධය කරා යන්න බෑ. කවදාවත්ම බෑ. කවදාවත්ම බෑ. ඒ නිසා මේ අවබෝධය කරා යන්න ඕන නම් ඔය පින්නතුල සම්පූර්ණයෙන් හිතන පතන විදිහ වෙනස් කරගන්න. ලෝකේ හැමදාමත් ගියේ මුලාව පැත්තට. ලෝකේ කවදාවත් හරි පැත්තට ගිහින් නෑ පින්වත්නි. හැමදාමත් ලෝකේ ගිහින් තියෙන්නේ මුලාව පැත්තට. එතකොට මේ මුලාව පැත්තට යනකොට මේ මුලාව පැත්තට යන ලෝකේ සටන් කරන කෙනෙක් වෙන්න එපා කවදාවත්. සටන් කරනවා කියන්නේ මේ අවියායුධ ගන්නවා කියන එක නෙමෙයි. අරමුණුත් එක්ක කවදාවත් සටන් කරන්න එපා. අවියායුධ අරගෙන පොළුමුගුරු අරගෙන සටන් කරනවට වඩා බරපතලයි පින්වත්නි අරමුණුත් එක්ක සටන් කරන එක. එතකොට අරමුණුත් එක්ක සටන් කරන්න එපා පින්වත්නි කවදාවත්. ලෝකේ හැමදාමත් ගියේ පින්වත්නි මුලාව පැත්තට. ඒ මුලාව පැත්තට ගිය අරමුණුත් එක්ක සටන් කරන කම නිසා. එතකොට ඒ ලෝකේ අරමුණුත් එක්ක කවදාවත් පින්වත්නි සටන් කරන කෙනෙක් වෙන්න එපා. ලෝකේ පින්වත්නි එහෙම සටන් කරලා දිනා ගන්න තරම් ස්ථිරතාවයක් නැහැ. අරමුණුත් එක්ක සටන් කරලා අපි තුල අරමුණු වටේටනේ කෙලෙස් ඇති වෙන්නේ හිතේ. ඒ කෙලෙස් වලට තියෙන තෘෂ්ණා සහගතකමට අරමුණුත් එක්ක අපි සටන් කළාට පින්වත්නි එහෙම සටන් කරන්නේ නිවැරදිකම හොයාගෙනනේ. එහෙම සටන් කරලා නිවැරදි කරපු ස්ථිරසාර ලෝකයක් අපිට මුණ ගැහෙන්නේ නැහැ පින්වත්නි. ඒ කියන්නේ අපිට වෙනස් කරන්න ලෝකෙ මොකුත් ඉතුරු වෙලා නැහනේ. ලෝකෙ වෙනස් කරන්න මොකුත් ඉතුරු වෙලා නැහැ. ඇයි? ස්වභාවයෙන්ම වෙනස් වෙමින් පවතිනවා. එච්චරයි. සටන් කරලා වෙනස් කරන්න ලෝකෙ මොකුත් ඉතුරු වෙලා නැහැ පින්වත්නි. මොකද සටන් කරලා වෙනස් කරන්න තරම් අරමුණු වල ස්ථිරතාවයක්, නিত্যතාවයක්, ආස්වාද තත්ත්වයක් නැහැ. සටන් කරලා වෙනස් කරන්න තරම්. එතකොට අපිට වෙනස් කරන්න ලෝකෙ මොකුත් ඉතුරු වෙලා නැහැ. ඒ නිසා අරමුණුත් එක්ක හැප්පෙන එක කිසිම තේරුමක් නැති දෙයක්. ඇත්තට මේක කිසිම තේරුමක් නැහැ. කිසිම වටිනාකමක් නැහැනි පින්වත්නි. ඇයි? ස්වභාවයෙන්ම අරමුණු පදනම් වෙච්ච ලෝකේ වෙනස් වෙමින් පවතින මොනවද වෙනස් කරන්න තියෙන්නේ? ඒ ස්වභාවයෙන්ම වෙනස් වෙමින් පවතින ලෝකයේ දෙස බලාගෙන ඉන්න එක විතරයි කරන්න ඕනේ. ඒ බලාගෙන ඉන්නකොට ඇති වෙන නැති වෙන එක විතරක් පේනවා. අන්න ප්‍රඥාව. ඇති වෙලා නැති වෙලා යන එක නිසා අනිත්‍යයි කියලා පේනවා. අන්න ප්‍රඥාව. ඇති වෙලා නැති වෙලා යන ලෝකයේ සමුදේ අර්ථයට වටිනාකම යන්නේ නැත්නම් අන්න ප්‍රඥාව. නිරුද්ධ වෙලා යන ලෝකයේ ශාන්තයි ප්‍රණීතයි කියලා දැනෙනවා. අන්න ප්‍රඥාව. අපිට ඒකක්වත් නැහනේ. අපි මොකද කරන්නේ? අපිට පින්වත්නි අපි කරන්නේ ලෝකේ හැම වෙලාවකම මුලාව පැත්තට දුවනකොට අපි දුවනවා ඒ පැත්තට. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඔළුව උඩ තියාගෙන අපි දුවනවා ඒ පැත්තට. එහෙම දුවලා පින්වත්නි අරමුණුත් එක්ක අපි හරියට සටන් කරනවා. අරමුණු වලට පාදක වෙච්ච ලෝකයක් එක්ක අපි සටන් කරනවා. එහෙම සටන් කර කර වෙනස් කරන්නට නিত্য ස්ථිර ලෝකයක් නැති බව අපට අබමල් රේණුවකවත් වැටහෙන්නේ නැහැ පින්වත්නි. අබමල් රේණුවකවත් වැටහීමක් නැහැ. ඒ නිසා පින්වත්නි අපි සම්පූර්ණයෙන් වෙනස් වෙන්න ඕන. සම්පූර්ණයෙන් වෙනස් වෙන්න ඕන. මොකද ලෝකේ සිතුවිලි විතරයි තියෙන්නේ. ලෝකෙ මොකුත් නැහැ. අතීතය කියන්නේ සිතුවිල්ලක් විතරයි. එච්චරයි. අනාගතේ අරමුණු කරනකොට සිතුවිල්ල විතරයි. සිතුවිල්ලට වඩා මොකක්වත් නැහැ. පොඩ්ඩක්වත් නැහැ. හොඳට බලන්න. අතීතය කියන්නේම එක සිතුවිල්ලක් විතරයි. අතීතේ අනුව කල්පනා කරනකොට සිතුවිලි ගොඩක්. අනාගතය කියන්නේ සිතුවිල්ලක් විතරයි. ඒක යථාර්ථයක් නෙමෙයි. ඒක යථාර්ථයක් කියලා අපි හිතාගෙන ඉන්නවා. සිතුවිල්ලක් විතරයි. මේ වෙලාවේ ඔය පින්නතුන්ලාට අතීතේ අරමුණු කරන්න පුළුවන් නම් සිතුවිල්ලක් විතරයි. එතකොට මේ සිතුවිලි ටික තදින් ලෝකේ අල්ලගත්තාට පස්සේ ලෝකෙ හැම වෙලාවකම කඩා වැටෙනවා. සිතුවිලි ටික තදින් අල්ලගත්ත තැනක ලෝකෙ කවදාවත් දියුණුවක් නැහැ. හැමදාමත් කඩා මේවා මේ දේශනා නැවත නැවත අහලා මොනවද මේ කියන්නේ කියලා ඔළුවට ගන්න. සිතුවිලි වලට තණ්හාව ඇති වෙනකොට ලෝකෙට පෙනෙයි මහ දියුණුවක් විදියට. ඇයි? මිනිසුන්ගේ චින්තනමය විකාශනීනේ මේ තාක්ෂණික මේවල. මිනිස්සු හිතලා හදාගත්තේවා මේ මයික් එකේ. හැබැයි එහෙම හදාගත්ත එකේ තෘෂ්ණාවේ ප්‍රතිලාභයක් මිසක් වෙන මොකක්වත් ඉතුරු වෙලා නැහැ. තණ්හාවේ ප්‍රතිලාභ විතර. ඒකෙන් සත්‍යයාගේ මානවයාට හානියක් මිසක් යහපතක් වෙලා නැහැ. ඉස්සරහටත් හානියක් මිසක් යහපතක් වෙන්නේ නැහැ. අතීතේ බලන්න පින්වත්නි අපිට ඒකයි මේ පිරිහිලා යන්නේ. අපිට ආයුෂ පවා කඩා වැටෙන්නේ ඒකයි. ඉස්සර පින්වත්නි අවුරුද්දකටම කුකුලෙකුට ජීවිතයක් තිබ්බා. පින්වත්නි අතීතේ සාමාන්‍යයෙන් පින්වත්නි කුකුලෙක්ගේ බෙල්ල කැපුණේ අවුරුද්දකට වරක්. අදේ කුකුලට බෙලි කැපුම් මහර 6ක් ඛණ්ඩ වෙන අවුරුද්දට. තාක්ෂණික දියුණුව කියලා අපි ඒකට කියන්නේ. ඒ කාලේ සාමාන්‍යයෙන් කුකුලෙකුට අවුරුද්දක් විතර ආයු කාලයක තමයි ආගේ බෙල්ල කැපෙන්නේ. දැන් එහෙම නැහැ. දැන් දවස් 48න් විතර ඉවරයි. එතකොට ඒ බඳුම එතකොට බලන්න කොච්චර අකුසලයේ විපාකේ වේගවත් වෙනවද? ඇත්තටම බොයිලර් කුකුල්ලු කියන්නේ අකුසලයේ උද්වේගයේ කියාපාන තත්ත්වයක්නේ. අවුරුද්දකට එකවරක් බෙල් කැපුම් කාපු කුකුලෙකුට අවුරුද්දකට 6 වරක් ඒ වේදනාව විඳින්න වෙනවා කියලා කියන්නේ අකුසලයේ උද්වේගකාරී බව නෙමෙයිද දුවන්නේ. ඕකට ලෝකයක් කියන්නේ තාක්ෂණික දියුණුව කියලා. ලෝකය කියන්නේ මේක අපි දියුණුව අපේ දියුණුව කියලා. අවුරුද්දකට බෙලි කැපුම් කාපු කුකුලෙකුට 6 වතාවක් බෙලි කැපුම් කාවාරේ වින්දනය කරන්න වෙනවා කියන්නේ මේ කාලේ අකුසල් වේගවත් වෙලා මිසක් කෙලෙස් වේගවත් වෙලා මිසක් කුසල් වේගවත් වෙලා නැහැ පින්වත්නි. අකුසල් වල ජවයක් තියෙන්නේ. හොඳට ජීවිතේ හිතන්නේ ඒවා. හොඳට හිතන්නේ ඒවා. අවුරුද්දකට 6 වතාවක් බෙලි කැපුම් වාර කන කුකුලාගේ ඇතුලෙන් අකුසල් ඉතා වේගවත්ව විපාකයේ පිණිස ඉදිරිපත් වෙන බවම දකින්න. ඒක මටත් සාධාරණයිනේ. බැලූ බැලමට අපිට පේන්නේ නැහැ. හැබැයි ටිකක් හොඳට බැලුවහම ටිකක් තේරෙනවා. පරම්පරා ගානක් පොඩි පරම්පරා දෙකකදී ආයු අපේක්ෂාව 85ට විතර අඩු වෙච්ච එකින්ම පේනවා. පින්වත්නි අපේ ආයුෂ අඩු වෙලා කියන්නෙම පිළිකාරෝහලේ පිළිකාරෝගින් වැඩි කියන්නෙම වාර්තා වෙන මරණ වැඩි කියන්නෙම ඒක ලෝක හේතු හොයන්න එපා. දැන් පොළොන්නරුව පැත්තේ මේ මහතුරු දන්නවා ගොඩාක් වකුගඩු ප්‍රශ්න කෙලෙසුන්ගේ උද්වේගයේ විදියටයි ඒක අපි සලකා ගන්න ඕන. එතකොට මේ කෙලෙසුන්ගේ උද්වේගයේ ප්‍රතිලාභයේ විදියටයි අපි ඒක සලක ගන්න ඕන. අපිට ඒක ඇතුලේ කූට ව්‍යාපාරිකයෝ පේන්න පුළුවන්, සැලසුම් සහගත නොවු දේශපාලකයෝ පේන්න පුළුවන්, අදූරදර්ශි ගොවියෝ පේන්න පුළුවන්, අස්වැන්න පිළිබඳ අපේක්ෂා දල්ලගෙන තණ්හාවෙන් මේ කෘමිනාශක වලට ඇබැයි වෙච්ච මෝඩ මිනිසුගේ කතා පේන්න පුළුවන්. එකක්වත් නෙමෙයි අපි දකින්න ඕන. අපි දකින්න ඕන පින්වත්නි කෙලෙසුන්ගේ ඉතා වේගවත් විපාකයේ පිණිස ඉදිරිපත් වෙන අකුසල සංස්කාරයන්ගේ බලපෑමයි. ඒ නිසා බෙලි කැපුම් පාර කන කුකුළු දිහා බලාගෙන ඔබ හිතන්න ඕන නිවන ගැනයි. වසරකට බෙලි කැපුම් පාරක් කාපු කුකුලෙකුට ඒ වේදනාව 6 වතාවක් විඳීමට තරම් ඒ ඉතා වේදනාකාරී අකුසල සංස්කාරී ඉතා වේගින් විපාකයට ඉදිරිපත් වීම වනාහි අකුසල් වල ජවයේ වැඩි වෙලා. ඉතින් ඒ නිසා මා ධර්මීය ජවයේ පැත්තට යනවා මිසක් මේ ප්‍රශ්نين බේරෙන්න නම් විදිහක් නෑ පින්නොත්. මේ ධර්මී නිසා අපිට මෙහෙම කියනකොට හරි ඔළුවට යනවා. ලෝකයට යන්නේ නෑ මේවා. ලෝකයට මේ කතා වැඩකුත් නෑ. ලෝකයට වැඩක් තියෙන්නේ කෙලස් පින්නොත්නි. ලෝකේ නිදහස කියලා හොයන්නේ කන්න බොන්න තියනෝ නම් අඳින්න පළඳින්න තියනෝ නම් ඒක තමයි නිදහස කියලා හිතෙන්නේ පින්වත්නි. පුළුවන් තරම් මේ කෙලෙසුන්ගෙන් අකුසලයන්ගෙන් මනස නිදහස් කරගන්න මේ විදියට බලන්න මිදෙන්නමයි හිත පෙළඹෙන්නේ. මේ බඳු ලෝකයක ඇයි හොඳයිකම් පාණ්ඩ ඕනේ නැහැ කියලා හිතෙන්න ගන්නවා. මේ වගේ ලෝකයක ඇඟැලුම්කම් පාණ්ඩ තරම් දෙයක් නැති බව දැනින්න ගන්නවා. මේ වගේ ලෝකයක අහෝ මොන කර්මයක්ද මේක ඉපදුනේ කියලා දැනෙන්න ගන්නවා. එතකොට හිත මිදෙනවා. හිත මිදෙනකොට පින්වත්නි අපේ සිත මිදෙනකොට හොඳයි. පින්වත්නි අපේ සිත අකුසලයන්ගෙන් මිදෙනකොට සිතේ මිදීමම අපි තුල පැන නගිනකොට මිදීම පැන නැගිච්ච තැනක එහෙම සිතින් මිදුනට පස්සේ ලෝකේ හඹා අරමුණු පස්සේ හඹාගෙන ගිහින් හොයන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒක සිත මිදීමේ රහසක්. දැන් අපිට ලෝකේ හොය හඹාගෙන යන්න හිතෙන අලුත් මානයන් පේනවා. අපි ව්‍යාපාර ලෝකේ පව අලුත් මානයන් තණ්හාවට ඔය පේන්නේ පින්වත්නි. දැන් හොඳට ඕම ඇති ඕක. තණ්හාවට පරම්පරාවලට ඉදුරු ගණන් දෙපා කවදාවත්. පරම්පරා ගානකට අපේ මුණුබුරන්ඩ කියලා කවදාවත් සිතුවිල්ල උපද්දවන්න එපා. මේවා අපේ මුණුබුරොන්ඩ කියලා හිතන්න එපා. මේ ටික අපේ දරුවන්ට කියලා හිතලා නවත්තන්න. යුතුකමනීක. මේ ටික අපේ දරුවන්ට. ඒක යුතුකමක්. ඒ යුතුකමට බුදුරජාණන් ගොඩාක් ප්‍රශංසා කළා. මේ ටික අපේ දරුවන්ට කියලා විතරක් හිතන්න. මේ ටික අපේ මුණුබුරන්ට කියලා හිතන්න එපා. අතීතේ මිනිසුන්ට නිවන හම්බ වුනේ නැත්තේ ඒගොල්ලෝ මුණුබුරන්ට කියලා නෙමෙයි තු පරම්පරාවට කියලා හිතුවේ. පරම්පරාවට කියලා හිතුවේ. කවදාවත් ඔය පින්නතුන්ලා ධර්මයක් හොයන, ධර්මයක් ඉගෙන ගන්න, ධර්මයක් ඇසුරු කරන පිරිසක් විදියට කවදාවත් හිතන්න එපා මේවා මුණුබුරන්ට කියලා හිතන්න එපා. ඔයාලගේ සියලාච්චිලාට වැරදුනේ මේවා අපේ පරපුරට කියලා හිතුවා. එතකොට ඒගොල්ලන් එහෙම හිතලා ඒගොල්ලෝ මිය ගියා. ඒගොල්ලන්ට වෙච්ච කිසිම යහපතක් නැහැ පින්වත්නි. ඒගොල්ලෝ මොකක්වත් යහපතක් උන්නේ නැහැ. බොහෝ වෙලාවට සතර අපායයි. ගොඩාක් ලෝ ඉපදුනේ ප්‍රේත ලෝකවල. සියලාච්චිලායන් ප්‍රේත ලෝකවල ඉන්නේ වැඩි. එතකොට ඊට පස්සේ මිනිස්සු හිතන්න ගත්තා ඊට වඩා මේ ධර්මී මුණ ගැහෙනකොට මිනිස්සු තේරුම් ගත්තා ඒක. දැන් ඔය පින්නතුන්ලා එච්චර දුරවත් හිතන්න එපා. මේක දරුවන්ට කියලා විතරක් හිතලා නවත්තන්න. එතකොට දරුමල්ලෝ 10 15 නැහැනේ අපි ගෙවල් වල. දරුමල්ලෝ 10ක් 15ක් අපිට නැහැ. දරුවන්ට පොඩි මාර්ගෝපදේශනයක් ඕන. ඒක දෙමව්පියන්ගේ යුතුකම. ඒ යුතුකම ඇතුලේ පින්වත්නි හොඳට ඒ යුතුකම ඇතුලේ මුණුබුරන්ට කියන චින්තනය ගන්න එපා. ඔයාලට යම් කෙනෙකුට හිතෙනවා නම් මේවා අපේ මුණුබුරන්ට කියලා ඒ හිතෙන්නේ තණ්හාවට. යුතුකම වගේ තණ්හාව එනවා එළියට. ඒකට කියන්නේ වංචක ධර්ම කියලා. මේ තණ්හාව යුතුකමේ වේසෙන් එනවා. තණ්හාව යුතුකමේ වේසෙන් එනකොට මේක යුතුකම නෙමෙයි මේක තණ්හාව කියලා අඳුනගන්න. අඳුනගෙන රැස්කරන එක නවත්තන්න. පැවැත්ම පිණිස පමණක් රැස් කරගන්න. පරපුර වෙනුවෙන් රැස් කරන්න එපා කවදාවත්. පරපුර වෙනුවෙන් රැස් කරන්න හිත ආයාචනා කරන්නේ තණ්හාවේ අතුරු ඵලයක් ඇටියට මිසක් ලෝක යහපතකට නන් නෙමෙයි. ඔයලගේ තණ්හාවට ඒක හිතෙන්නේ. ඒ නිසා පරපුර ගැන හිතන්න එපා. මුණුබුරා ගැනවත් හිතන්න එපා. ආ මේ ටික දරුවන්ට ඇති. එයාලා යාලගේ පාර හදා ගනීවි කියලා පැත්තකට වෙන්න. ඒ නිසා මේ ජීවිතේ බුදුරජාණන් වහන්සේ අපිට හරි ලස්සන දෙයක් වදාලා. ඒ වදාළ දේ තමයි එක තැනක බුදුරජාණන් වහන්සේ වදාලා මේ යුද්ධෙට යන කෙනෙක් මේ ඉස්සලාම හොඳට ලෑස්ති වෙලා යුද්ධෙට යනකොට සැලසුම් සහගත යුද්ධයකදී යුද්ධය කියන්නේ සැලසුම් සහගතයි දෙපැත්තක. මේ යුද්ධෙට යද්දී මේ හොඳට ඒ කාලේ සිවුරංග සේනාවත් එක්ක යුද්ධෙට යන්නේ. ඇත්තා ශ්‍රිය පාබල සේනාවත් එක්ක ඉස්සලම් බෙර ගහගෙන සක්කණ්ඩ පිඹගෙන එනවා. තමන්ගේ මේ බලකායේ තමන්ගේ පිරිසේ බලේ පෙන්නണ്ട്. ඉතින් දූවිලි ඇවිස්සලා මා විශාල යුද පිටිය කියන්නේ මහා අමුතු තැනක් නේ. යුද පිටිය කියන්නේ මහා අමුතු තැනක්. එතකොට ඒ යුද පිටියේ යුද්ධෙට යනකොට පින්වත්නි මේ සමහර යුද බටේ ඉන්නවලු දැන් යුද්ධෙට ලෑස්ති පිට යන්නේ. ඉස්සරහට යනකොට මේ ඈතින් අර බෙර ගහගෙන එහා පැත්තෙන් යුද්ධෙට එන දූවිලි උඩට එනකොටම බය වෙනවලු. බුදුරජාණන් වහන්සේ සමහර වෙලස දූවිලි උඩට නගිනකොටම බය වෙනවලු. අනේ මැරෙන්න වෙයි නේද කියලා. සමහර අය එහෙමලු. අන්න ඒ වගේ පින්වත්නි මේ අපේ ජීවිතේ ධර්මයට අවකාශය කියන එක අපිට වඩා ගැඹුරින් ගන්න ඕන. අපිට වෙලා තියෙන්නේ මේ බාහිර තත්ත්වයන් නිසා අපි කැළඹෙනවා. බාහිර තත්ත්වයන් සමහරට භික්ෂු චර්යාවක් නිසා අපේ ප්‍රතිපත්ති වෙනස් වෙන්න පුළුවන්. භික්ෂු චර්යාවක් සමහරට ඒ භික්ෂුව අපි දැකලත් නැහැ, කතා කරලත් නැහැ. මේ කොහේ හරි ඉන්න භික්ෂුවකගේ නොහඹිනා හැසිරීමක් නිසා අපේ ප්‍රතිපත්තියම උඩු යටිකුරු වෙනවා. ඒක එයාගේ දුර්වලකමට මිසක් අර භික්ෂුවගේ නොහොබිනාකමකට වෙන එකක් නෙමෙයි. ඒක හරියට මේ යුද්ධෙට ලෑස්ති වෙලා ඈතින් දූවිලි දකි තව යුද බටයෝ දැකලත් නැහැ. සක්කණ්ඩ බෙරහඬ ගහගෙන ඉන අය දැකලත් නැහැ. සේසත් දැකලත් නැහැ. යුද්ධයේදී කොඩි දජ පතාකත් අරගෙන ඉන්නේ යුද ඒකලු යුද්ධෙට එද්දී සැලසුම් සහගත යුද්ධ ඒව මොකක්වත් දැක ඈතින් දූවිල්ල විතරයි පේන්නේ. දූවිල්ල පෙනිච්ච ගමන්ම මේ යුද්ධෙට ලෑස්ති වෙච්ච කෙනා පසු බහිනවලු. අනේ මම මැරෙයි නේද කියලා. අන්න ඒ වගේ සමහර අරමුණු අපි අත්දැකලා නැහැ. අත් නොදකපු අරමුණු සම්බන්ධව පවා විටක ඡන්දය, විටක ද්වේෂය, විටක භය, විටක මෝහය, විටක නන්දිය, විටක තෘෂ්ණාව හටගෙන අපි අපේ ප්‍රතිපත්තියෙන් පසුබහිනවා. ලංකාවේ ගොඩාක් බෞද්ධයෝ එහෙමයි. ගොඩාක් බෞද්ධයෝ එහෙමයි. ඒකනේ සමහර වෙලාවට කියන්නේ මේ සමහර අය කියනවා මොකද්ද මට එක මහත් එක්ක එකවරක් ස්වාමීන් වහන්සේගේ මොකක් හරි දානමාන ප්‍රශ්නයක් වෙලා එයා කියනවා මේ අපි මෙහෙම ඉඳලා හරියන්නේ මම නම් හම්දුරන්න කියලා එක්ක අපි වෙන ආගමකට හරියනවා එක හරියන්නේ කියලා බලන්න එයා කොච්චර දුර්වල කෙනෙක්ද එයා තිසරණේ ගැන දන්නෙත් නැහැ සීලයක් ගැන දන්නෙත් නැහැ ප්‍රඥාව ගැන දන්නෙත් නැහැ විපස්සනාව ගැන දන්නෙත් නැහැ පටිසම්පාදේ ගැන බලන්න ඒ දුර්වල කතාවක් නේක ඒ ඒ ඒ වගේ ඒක හරියට අර ඈතින් දූවිලි දකිද්දිම පසුබැස්සා වගේ. එයා ඒ අත් නොදකපු අරමුණු පදනම් කරගෙන පවා එයාගේ අදිශීල අදිචිත්ත අදිපඤ්ඤා සංඛ්‍යාත විමුක්ති විමුක්ති ඥාන දර්ශන සහිත වැඩපිළිවෙල කන පිට හරව ගන්නවා. කවදාවත් එතනට යන්න එපා. බාහිර නොයෙක් ව්‍යාකූල අරමුණු පෙනේවි. ඒ අරමුණු පේනකොට ඒ අරමුණු පදනම් කරගෙන ඔයාලා පසුබහිනකොට දකින්න මගේමයි දුර්වලකම. එච්චරයි. දුර්වල භික්ෂුවකගේ චර්යාව තුල පව මමමයි දුර්වල. එච්චරයි. ඒකයි මේ කැළඹෙන්නේ. ඉතාම නුසුදුසු තත්ත්වයක් තුල පව. ඒ කියන්නේ ඉතාම නුසුදුසුයි. මම අපි ඕන්නේ එහෙම එකක් ඕන්නේ නැහැ ලෝකෙ. එබඳු නුසුදුසු අත්දැකීමක් තුල පව ශක්තිමත්ව නැගී හිටින්න. හරියට දැන් අපිට කිසිම සම්බන්ධයක් නැති බාහිර අරමුණු පදනම් කරගෙන දැන් බලන්න සමහර ස්වාමීන් වහන්සේලාගේ සමහර සිදුවීම් නිසා අපි ලියනවා Facebook එකේ. අපි දැකලත් නැහැ, කතා කරලත් නැහැ, අහලත් නැහැ, බලලත් නැහැ. අපි ලියනවා සිද්ධි ඇසුරු කරගෙන. කවදාවත් එතනට යන්න එපා. ඒවට කමෙන්ට් දාන්න එපා. ඒවා ක්ෂයා කරගන්න එපා. ඒවට ලයික් කරන්න එපා. හරිද? හේතුව මොකද? එහෙම කළොත් එහෙම ඔයාලමයි කඩා වැටෙන්නේ, ප්‍රතිපත්ති වැටෙනවා එක වෙලාවක. සමහර යුද්ධෙට යනකොට සමහර අය ඉන්නවලු සංග්‍රාම භූමියේදී ඒගොල්ලෝ මේ පින්වත්නි අර දූවිලි දැක්කට පසුබහින්නැලු. බාහිර අර බාහිර අරමුණු පදනම් කරගෙන පසුබහින්නැලු. අර නමුත් එයා අර ඈතින් එනකොට ඈතින් කොඩි ලෙල දෙන්න පටන් ගන්න දූවිලි අතරින් ලං වෙනකොට අන්නේ කොඩිය දැක්ක ගමන් පසුබහිනවලු. අපේ මෙච්චර කොඩි තියෙනවා නම් සෙන්පතිව කොච්චර ඇද්ද, යුද බටය කොච්චර ඇද්ද කියලා එයා අර දූවිලි දැක්කම පසුබහින්නැලු. ඒ කියන්නේ එයා නොදක අත් නොදැක්ක අරමුණු පදනම් කරගෙන බාහිර තත්ත්වේ නිසා නොකැළඹී හිටියත් එයා දුර්වල සීලේ නිසා කඩා වැටෙන්න පුළුවන්. අන්න එතනදී තමයි ඇසේ සංවරකම අවශ්‍ය වෙන්නේ. කනේ සංවරකම කෙලින්ම අවශ්‍යයි. ඍජුවම යාට එයා තුල සංයමය වමනා කරනවා. එතකොට කෙලින්ම එයා සංයමයටපත් වෙනවා. මේ සංයමේ නැති වුණොත් පින්වත් නියා කඩා වැටෙනවා. තවත් සමහර අය ඉන්නවලු. තවත් සමහර අයගේ ස්වභාවයක් තියෙනවලු. දැන් යා මේ අර ඈතින් කොඩි දැක්කහමත් කනස්සල්ලටපත් වෙන්නේ නැල්ලු. දූවිල් දැක්කහමත් කනස්සල්ලටපත් වෙන්නේ නැල්ලු. හැබැයි සිවුරංග සේනා ශබ්දය ඇහෙනකොට සක්පින් බගන බෙර ගහගෙන තමයි කලි යුද්ධයට ඇවිල්ලා තියෙන්නේ. ඒ ශබ්ද බද්ද ටික ඇහෙනකොට කනට ඇහෙනකොට පසුබහිනවලු. පසුබහිනවලු. එමකද සංග්‍රාම භූමියේ සංග්‍රාමයට එන අය කිට්ටු වෙනකොට ශබ්ද බද්ද ටික ඇහෙන්නේ. ඒ සද්ද බද්ද ඇහෙනකොට කනස්සල්ලටපත් වෙනවලු. එයාගේ අර දුර්වල සීලේකුත් නැහැ කියනවා. නමුත් එයාගේ සිත තුල පැන නගින කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක, අකුසල් විතර්ක නිසා එයා ධර් ප්‍රතිපත්තියෙන් විසිරලා යනවා කියනවා. එතකොට දැන් ඉස්සලා අර සීලේ නිසාම විසිරලා යනවා. දුර්වල සීලේ නිසා. මුල්කෙනා විසිරලා ගියේ ඒවා මොකක්වත් නිසා නෙමෙයි අර කොහෙවත් තියෙන අරමුණු නිසා. එයාට අදාළම නැහැ. එයාට කිසිම සම්බන්ධයක්ම නැහැ. කොහේ එයාට සම්බන්ධම නැති මේ අරමුණු ටිකක් පදනම් කරගෙන එයා අවුල් වෙලා. හොඳටම අවුල් වෙලා. එයාට අදාළකමක් තියෙනවා අඳුරන කෙනෙක් නම් ගමී පන්සලේ හඳුරන ඒත් කමන්නේ. මේ කොහෙවත් ඉන්න පැවිදි. එයාගේ චර්යාව දන්නෙත් නැහැ. එයා බොරුවට පැවිදි වෙච්ච කෙනෙක්ද කියලා දන්නෙත් නැහැ. මෙන්න එයා මේ කොහෙවත් ඉන්න නිකන් සිවුරක් පොරවගෙන තටේ ගාගෙන ඉන්න කෙනෙක් සම්බන්ධව එයාතුළු කැළඹීමක් ඇති වෙලා සමහරට එයා පැවිදි වෙච්ච නෙමෙයි පැවිදි වුණා වගේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්නේ. ඒතර මේ කොහෙවත් තියෙන අරමුණු. එයා නොයත් අත් නොදැක්ක එයාට සම්බන්ධයක් නැති தත්වයන් පදනම් කර. පින්වත්නි, එහෙම අත් නොදැක්ක தත්වයන් තුල පවා අපි දකින්න ඕන මොකද්ද? පිරිහිච්චම භික්ෂුවක් තුල පවා දකින්ද සද්ධාව දුර්වල වෙනකොට මෙහෙම තමා. සීලය දුර්වල වෙනකොට ඔහොම තමයි භික්ෂුවක් වුණා. ප්‍රඥාව දුර්වල වුණාම ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. උපේක්ෂාව දුර්වල වුණොත් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. විදර්ශනා ඥානි දුර්. අහෝ මේ පැවිද්දගේ සීලය දුර්වලයි. ඒකයි ඔය ඔච්චර දඟලන්නේ. සද්ධාව දුර්වල වෙලා ඒකයි ඔය මනුස්සය ඔච්චර දඟලන්නේ. විදර්ශනා ඥානී යට නැහැ. ඒකයි දඟලන්නේ. නම් මේ සිවුර තිබ්බත් විදර්ශනා ඥානී නැති වුණොත්, සද්ධාව නැති වුණොත්, පටිච්චසමුප්පාද ඥානී නැති වුණොත්, භික්ෂුවක් වුණත් ඔය වගේ තමා. ඉතින් එහෙනම් මාතුල සීලේ දුර්වල වුණොත්, මාතුල සද්ධාව දුර්වල වුණොත්, විදර්ශනා ඥානී දුර්වල වුණොත්, මම මේ වාඩි වෙලා ඉන්න සංයමේ එන්නේ නැහැ. ඒක ලෝක සත්‍යයේ පොදු තත්ත්වේ නේද කියලා පින්වත්නි සත්‍යයාගේ තත්ත්වයයි අපි දකින්න ඕන පැවිද්දෙක් තුල පවා. එතකොට පින්වත්නි ඊබඳු දුර්වල පැවිද්දෙක් තුල පවා ධර්මයක් පේන්න පටන් ගන්නවා. දුර්වල පැවිද්දෙක් තුල පවා ධර්මයේ පේනවා. ඊටාම නොහොඹිනා භික්ෂුව පවා කර්මස්ථානෙමයි දෙන්නේ. ඊතණ්ඩුක පින්වත්නි ඊටාම නොහොඹිනා භික්ෂුවක් පවා මට නිවන් දකින්න උපකාර කරනවා කියන එක කොච්චර දෙයක්ද? අනේ ගරහන්ඩ ලෝකේ කවුරුවත් හම්බ වෙන්නේ නැහැ නේ. චෝදනා කරන්න මහානායක හඳුරුන්ට ලියන්න. මේ මහානායක හරුලා නිදිද කියලා අහනවා සමහර අය. අහන්න ලෝකයක් හම්බෙන්නේ නැහැ නේ. ඇයි? බඳු දුර්වල භික්ෂුවක් පවා මාව නිවන් දක්කන්න පොඩි අවස්ථාවක් හදලා දීලා තියෙනවා. ඇයි මම දකින්නේ මමමයි මේ භික්ෂුවතුලි. නොහොඹිනා හැසිරීම සහිත අප්‍රසන්න ප්‍රතිචාර දක්වන, ඉතාම අශීලාචාර විදියට හැසිරෙන, සිවුර ගැන කිසිම සංවේදීකමක් නැති, බුදුරජාණන් වහන්සේ ගැන කිසිම අදහසක් නැති, ලෞකික සම්මා දිට්ඨියවත් නැති භික්ෂුවක් හැසිරෙනකොට, එබඳු ලෞකික සම්මා දිට්ඨියවත් නැති හැව හැසිරෙන භික්ෂුව, ලෞකික සම්මා දිට්ඨියවත් නැතුව හැසිරෙන භික්ෂුව දෙස බලාගෙන ඉන්නකොට අපිට පේන්නේ මාවමයි. මා තුළ ලෞකික සම්මා දිට්ඨිය නැතුව මා තෝම තමයි ඉච්චරයි. මගේ සද්ධාව දුර්වල වුණොත් මාත් එහෙමයි, බුදුරජාණන්සට හරි ගරහනවා. සද්ධාව නැති වුණොත් ඉතින් එහෙමනේ. මගේ විදර්ශනා ඥානේ නැති වුණොත් එහෙම ලෝකේ අරමුණු ටික අනිත්‍ය වශයෙන් පේන්නේ නැති වුණාට පස්සේ අරමුණුත් එක හැප්පෙන්න හිතෙනවා, මටත් එහෙමයි කියලා මාවම බලනවා, මන් දිහාම දකිනවා. එතකොට යා අර ඈතින් දූවිලි දැක්කම කලබල වෙන්නේ. දෙවෙනි කෙනා කොහමද? දෙවෙනි කෙනා පින්වත් නී සංග්‍රාම භූමියේ දූවිලි දැකීමෙන් නෙමෙයි බයට තැති ගැන්මකට පත් උනේ. එයා කොඩිය දැකීමෙන්, අර සෙන්පතියන්ගේ කොඩි දැකීමෙන් තමයි තැති ගත්තේ. එතකොට යා බාහිර අරමුණු ටික පිළිබඳ ඉතාම ගැඹුරු සංයමයක් හදාගත්තත් පින්වත් න්‍යාතුල මාතුල ගුණධර්මවල දුර්වල සීලයක් නම් තියෙන්නේ මගේ ඇතුලේ, මං වැටෙනවා. එතකොට දැන් තවත් කෙනෙක් හිටියා, එයා එහෙම මේ කොඩිය දැක්කත් බය වුණේ නැහැ. සංග්‍රාම භූමියේදී උඩට නැගෙන දූවිලි දැක්කත් එයා බය වුණේ නැහැ. ඒ කියන්නේ එයාට බාහිර අරමුණු පදනම් කරගෙන නොයල් නොකැළඹෙන කමකුත් තියෙනවා. ඊට පස්සේ අර සීලය පදනම් කරගෙනත් අවුල් නොවන කමක් තියෙනවා. හැබැයි ඇහැ කොච්චර සංවර වුණත් පින්වත්නි මේ අවිද්‍යාසහගත සිතක කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක, පාපී අකුසල් විතර්ක දොරවහල් ඇස් පියාගෙන නවත්වනවා වගේ හිතට දොරවහල් නවත්තන්න බෑනේ. ඇහැනම් සංවර කරගෙන පුළුවන්. නමුත් හිත තුල පින්වත්නි මේ විතර්ක පැන නගිනකොට ඒව නවත්ත ගන්න බෑනේ. ඒ බැරි නිසා පින්නත් ඒ කාම විතර්කනි එයාගේ ඇහින් දැක්ක දෙයක් නෙමෙයි, රූප පේන මට්ටමේදී නෙමෙයි, කාම විතර්ක නිසා, හිංසා විතර්ක, අකුසල විතර්ක නිසා සම්පූර්ණ ධර්ම මාර්ගයේ අවුල් වෙලා, ප්‍රතිපත්තිය අවුල් වෙලා සම්පූර්ණ ධර්මයෙන් විසිරලා යන්න පුළුවන්. ඒ මට්ටම තේනම් මතක තියාගන්න, සීලේ මතවත් විශ්වාසය තියන්න බෑ එච්චර. ඒ මේ සීලේ මත පිහිටා හිටියත් විතර්කේ නිසා අවුල් වෙන්න පුළුවන්. තවත් කෙනෙක් ඉන්නවා කියනවා. මොකක්ද එයාගේ ස්වභාවය? එයා පින්වත්නි සම්පූර්ණයෙන්ම මේ අර දූවිලි දැක්කත් කලබල වෙන්නේ නැහැ. ඊට පස්සේ කොඩි දැක්කත් එයා තුල අවුලක් ඇති වෙන්නේ නැහැ. අර බෙරහඬ සක්කඬ පිඹගෙන යුද්ධෙට එන පිරිසගේ ഘോഷාවය ඇතුළේවත් කෑ ගහගෙන නින්නේ යුද්ධෙට කෑ ගහනකොට මඩිය මැරිලේ අයි කියලා හිතෙනවනේ. මරණ බය දැනෙනවා. ඒ වගේ විතර්ක නිසාවත් අවුල් වෙන්නේ නැහැ. සමහර අය පින්වත්නි අවුල් වෙන්නේ ඉතාම සුළු ප්‍රහාරයකදී. මාරාන්තික ප්‍රහාරයකදී නෙමෙයි. යාන්තම් එහෙම් මෙහෙන් ඊතලයේ වදිනකොට, හිල් පසාරු කරගෙන ගිහින්න යාන්තම් වැදෙනකොට දාඩිය දාලා බය වෙලා සංග්‍රාම භූමියේ කඩාගෙන වැටෙනවා. අන්න ඒ වගේ හරියට මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා තුළ අර බාහිර தත්ත්වය විමසා ගත්තත් සීලෙන් ප්‍රවේසම් වුණත් විතර්ක ගැන සංවේදී වුණත් විදර්ශනා ඥානෙ නැත්තම් අවුල් වෙනවා. අනිච්චානුපස්සී විහරණේ නැත්තම් දුක්ඛානුපස්සී විහරණේ නැත්තම් අනත්තානුපස්සී විහරණේ නැත්තම් මේක මේ මේ අත්දකින ලෝකයේ තුල කලකිරීම නැත්තම් නිබ්බිදානුපස්සී විහරණේ නැත්තම් නොයල්ම නැත්තම් විරාගානුපස්සී විහරණේ නැත්තම් නොයලිය යුතුයි නොයලිය යුතුයි කියලා බලන බැල්ම නැත්තම් කලකිරිය යුතුයි කලකිරිය යුතුයි කියලා කන්දායතන ධාතු දිහා බලන බැල්ම නැත්තම් නිබ්බිදානුපස්සී විහරණේ කියන්නේ ඒකනේ. ඊට පස්සේ පටිනිස් ඊට පස්සේ නිරෝධානුපස්සී විහරණ ඔක්කොම නිවි නිවි යනවා, ඔක්කොම ස්කන්ධත් නිවිලා යනවා, ආයතනත් නිවිලා යනවා. නිවීම නිවීම තමයි ලෝකයේ අර්ථය. හටගත් එක නිවියාම, හටගත් සැනින් නිවියාම, එතන මෙතනම නිවියාම, නිවි නිවියාම. මේ නිවි නිවි යෑමෙන් හටගන්න தත්ත ඊට වඩා දුර්වල බව නිරෝධානුපස්සී විහරණය. ඒ නිවි නිවි යන ලෝකයක් නම් තියෙන්නේ නිවි නිවි යන ලෝකයක් ඇතුලේ වටිනාකම් දෙන්න තැන පේන්නේ නැතු යනවා නම් පටිනිස්සංගානුපස්සී විහරණින් අතහැර දැමිය යුතුයි ලෝකය, අතහැර දැමිය යුතුයි ලෝකය කියලා බලන කමක් තිබ්බොත් එන්නේ විදියට බලන කෙනා පින්වත්නි හරියට සංග්‍රාම භූමියේදී සුළු ප්‍රහාරයේදී පවා පසුබහින්නේ. අන්න එහෙම පසුබහින් නැති මට්ටමට හිටියොත් එහෙම ඒ මට්ටමට තී හිටියොත් එහෙම අන්න එයා තමයි සංග්‍රාම භූමිය ජයග්‍රහණය කරා යන්නේ. මොකද ජයග්‍රහණේ කාමාශ්‍රව, භවආශ්‍රව, දිට්ඨියාශ්‍රව, අවිජ්ජාශ්‍රව කඩා දාන මට්ටම. එතකොට එහෙනම් අපි පරිසං වෙන්න ඕන මොකද්ද? දෛනික ජීවිතය ඇතුලේ අමනාප අරමුණු අපට මුණ ගැහි. මනාප අරමුණු මුණ ගැහින්නේ ඇයි? අනාත්ම ලෝකයක් නේ. ඒ අමනාප අරමුණු විදර්ශනා කරන්න පුළුවන් හැකියාවෙන් අපි ධර්මයේ තහවුරු කර ගන්නවා. දෙක මොකද්ද? දෙක තමයි දුර්වල සීලය විසින් අපි අවධානය වටන්න පුළුවන්. එතනදිත් අපි ශක්තිමත් සීලයක් විශේෂයෙන් ඉන්ද්‍රිය සංවර සීලයකින් අපි පරිස්සම් වෙනවා. තුන්වෙනි එක මොකද්ද? එහෙම පරිස්සම් වුණත් විතර්ක නිසා කාම විතර්ක ඇතුලේ හටගන්නේ. සීලය කියන්නේ ඉන්ද්‍රිය සංවර සීලය කියන්නේ ඇසේ සංවරයනේ. නැත්නම් ඇස සංවර කරගත්තර පරණ විතර්ක ඕන තරම් හිතට එනවනේ. පරණ ඇසුරුව කරපු අය ගැන, පරණ අත්දකපු අරමුණු ගැන හිතේ විතර්ක තියෙනවනේ. ඒ විතර්ක දැන් ඇස සංවරයි, හිතේ විතර්ක ගලනවා. කන සංවරයි, පුදුම සංවරයක් තියෙන. විතර්ක හිතට එනවා. කන ඕනේ නැණි විතර්කෙන්න. කනේ කිසිම සම්බන්ධයක් නැතුව හිතට විතර්ක එනවනේ. අන්නේ විතර්ක ටික නිසා අවුල් වෙන්න පුළුවන්. හරි, ඒ විතර්ක ටික නිසා අවුල් නොවිච්ච කෙනා විදර්ශනා ඥානෙ නැතිකමින් අවුල් වෙන්න පුළුවන්. හරි, සුළු ප්‍රහාරයෙන් අර්බුදයට වැටුණා වගේ. ප්‍රහාරය වදිනවා කියන්නේ යුද්ධයට ආසන්නයි. යුද්ධයට අවතීර්ණේ වෙලා ඒකනේ ඉතල වදින්නේ. පොඩි කඩුපාරකින් තවම පසාරු කරගෙන ගිහින් නැහැ. පොඩි කඩුපාර විදර්ශනඥා. එතකොට මෙන්න මේ தත්වයන් පරිස්සම් කරගත්තොත් මොකද්ද? බාහිර අරමුණු පදනම් කරගෙන මනාපමනාප ලෝකේ පදනම් කරගෙන ඇලෙන ගැටෙන මුලා වෙන තණ්හා කරනකම නැත්තම් ඒක පළවෙනි එක. දෙක මොකද්ද? දුර්වල සීලයක් නිසා අමාරු වෙටින්නේ නැතිකම. තුන්වෙනි එක විතර්ක නිසා අමාරු වෙටින්නේ නැති. හතරවෙනි එක විදර්ශනා ඥානය අහිමි වීමෙන් අමාරු වෙටින්නේ නැති. ඔය ටික තිබ්බොත් සංග්‍රාම භූමියේ සම්පූර්ණයෙන්ම කෙලෙස් ටික කඩලා දානෝ. සම්පූර්ණ ඔය කාරණා හතර තිබ්බොත් වරදින්නේ නැහැ. මේ බුදුරජාණන්සේ වදාළේ යුද්ධයට යන කෙනාගේ සැබෑ ජයග්‍රහණය කොතනද තියෙන්නේ කියලා. එතන මේ ටික අපි කොහොම හරි හදා ගන්න ඕන පින්වත්නි. ඒ ටික හදාගත්තොත් පින්වත්නි අර ලෝකේ හැම තැනම මුලාව පැත්තට යනවා කියලා අපි කිව්වේ. ඒකට ලෝකේ ඔගොල්ලෝ අහුවෙන්නේ නැහැ පින්වත්නි. එතකොට අර හැම වෙලාවකම මේ සටන් කරලා නිවැරදි කරන්න හදන්න ලෝකයක් අහුවෙන්නේ. පුවරු උස්සගෙන මේ දවස්වල උනත් නිවුස් වල පේන්නේ බෝඩ් උස්සගෙන වාද විවාද කරලා. එතකොට මම දැක්කා ඊයේද පෙරේදද කොහෙද මේ පොලිසිය මහත්තුරු පිරිසක් එක්ක එක්කෙනෙක් පැටලෙනවා. එයා කියනවා මම මේ විශ්වවිද්‍යාල මම උපාධිධාරී කැලණි විශ්වවිද්‍යාලේ කියලා එයා කියනවා. බලන්න එයා පැටලින්න අල්ලගත්ත පොට කොච්චර දුර්වලයිද කියලා. ඉතාම නරක වචනින් ඉහළ පොලිස් නිලධාරීන් එයා බැනවදිනවා. ඒ බැනවදින ගමන් එයා කියනවා මම මේ මම මෙහෙම උපාධියක් තියෙන කෙනෙක් කියලා. බලන්න එයා කොච්චර දුර්වල අහිංසක මෝඩ මිනිස්සුද කියලා. එතකොට එයාට මේ සටන් කරලා නිවැරදි කිරීමක් ගැන එයාගේ අදහස වැඩ කරනවා. පින්වත්නි ලෝකේ කොහොමත් මෝහයේ පැත්තට යන්නේ. හැමදාමත් ලෝකයේ ගිය මුලාව පැත්තට. ඒ මුලාව පැත්තට ලෝකේ යනකොට සටන් කරලා ලෝකේ නිවැරදි කරන්න පුළුවන්මයි කියලා හිතෙනවා. සටන් කරලා නිවැරදි කරන්න පුළුවන් කියලා හිතෙනවා. පින්වත්නි, ධර්මයක් තිබ්බොත් නිවැරදි කිරීමට ස්ථිර ලෝකයක් අහුවෙන්නේ නැහනේ. ඒ කියන්නේ නිවැරදි සටන් කරලා නිවැරදි කරන්න පුළුවන් කියලා හිතෙන්නේ, නිවැරදි කරන්න ස්ථිර ලෝකයක් තියෙනවා කියලා හිතෙන නිසානේ. පින්වත්නි, නිවැරදි කිරීමට ස්ථිර නිත්‍ය ලෝකයක් නැත්තම් කොහෙද සටන් කරලා දිනා ගන්න තියෙන්නේ? නිවැරදි ස්ථිරසාර ලෝකයක් සටන් කරලා දිනු සටන් කරලා අපිට වෙනස් කරන්න මොකක්වත් ඉතුරු වෙලා නැහනේ. හැබැයි ලෝකයේ යථාර්ථයක් තියෙනවා. මොකද්ද? වෙනස් කරන්න දෙයක් නැහැ, ස්වභාවයෙන්ම වෙනස් වෙමින් පවතිනවා. එතකොට දැන් අපිට මොකද්ද කියන්නේ? මේ தත්ත්වය අවබෝධ කරගීම, අවබෝධ කර ගැනීම මත සංසිඳෙන එක. අවබෝධ, එච්චරයි අපි කියන්නේ. එතකොට ලෝකයේත් එක සටන් කරන්න කවදාවත් හිතෙන්නේ නැහැ. එයන්ට අතීත අනාගත වැටෙන සිතුවිල්ලක් විදියට. එච්චරයිනේ ලෝකය. සිතුවිල්ලක් විදියට විතරයි වැටෙන්නේ. එතකොට අර මනස නිදහස් වෙනවනේ. මනස නිදහස් වෙනකොට පින්වත්නි, ඉගිලිලා ගින් අරමුණු පස්සේ දුවගෙන ගිහින් අල්ලගන්න ලෝකයක් අහුවෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ විදියට ජීවිතේ පොඩ්ඩක් බලන්න පින්වත්නි. එතකොට ඔය පින්නතුන්ලාට ඇතුලේ ධර්මී වැඩි. මේවන්නේ නිතර නිතර වාහනවල යද්දී අහන්න, වාහනේ දාගෙන අහන්න. එතකොට මේ ඒවයි පොඩි පොඩි ලස්සන අදහස් ඔළුවේ රැඳෙයි, හිතේ රැඳෙයි. ඒම ජීවිතේ මේ ඇත්තට මේ සමහර රැඳෙන ඒවා ජීවිතේ මේ තමන්ගේ ප්‍රධාන දර්ශන වාක්‍ය විදියට ඇතුලේ තියාගන්න. ඒක හරහා ලෝකේ බලන්න, කියවන්න, විමසන්න. එම විමස විමසා බැලුවොත් එයාට වරදින්නේ නැහැ. එහෙනම් ওই පින්නතුන්ලා අර යුද භූමියේදී යම් කෙනෙක් බාහිර මනාප මනාපමනාප අරමුණු ගැන සංවේදී වෙන්න ඕන. ඒක හරියට එයා මේ දූවිලි දැක්කාම පස්සට ගියා වගේ. ඒ වගේම දුර්වල සීලයක් නිසා අමාරු වැටෙන්න පුළුවන්. ඒ කියන්නේ දූවිලි දැක්කාම බය වෙන්නේ නැහැ. හැබැයි බෙරහඬට බය වෙලා යනවා වගේ. ඒ වගේම තවත් තත්ත්වයක් තියෙනවා. මේ දූවිලි දැක්කත් බෙරහඬ දැක්ක ඇහුණත් එයා බය වෙන්නේ නැහැ පින්වත්නි. මේ සිවුරඟ මේ සම්පූර්ණයෙන්ම ඒ පුද්ගලයා මේ දෙවනි එක ඈතින් ලෙල දෙන කොඩිය දැක්කම බය වෙනවා වගේ. එතකොට දැන් තව කෙනෙක් ඉන්නවා, කොඩිය දැක්කත් එයා බය වෙන්නේ නැහැ. දූවිලි වලටයි කොඩියටයි දෙකටම බය වෙන්නේ නැහැ. හැබැයි බෙරහඬට බය වෙලා යනවා වගේ. එතකොට විතර්ක ටික විසින් තමන්ගේ ඇතුලේ විතර්ක අමාරු වටන්න පුළුවන්. හැබැයි ඉතින් දූවිලි දැක්කත්, කොඩිය දැක්කත්, බෙරහඬ දැක්කත් බය නොවුණත් පොඩි ප්‍රහාරයකදී ජීවිත තණ්හාව මතුවෙලා අමාරු වැටෙන්න පුළුවන්. ඒක හරියට විදර්ශනා ඥානෙ නැතුව අමාරු වැටෙනවා වගේ. ඒ නිසා චර්යාත්මක අරමුණු ගැන පරිස්සම් වෙන්න, දුර්වල සීලය ගැන සංවේදී වෙන්න, ඒ වගේම පින්වත්නි සිත තුළ හටගන්න දුර්වල විතර්ක ගැන සංවේදී වෙන්න, විදර්ශනා ඥානෙ ගැන සංවේදී වෙන්න. ওই ටික තිබ්බොත් එයා සංග්‍රාමයේ භූමියේදී ජයග්‍රහණය කරන්න සුදුසුයි. යා ජයග්‍රහණය කරා යනවා. එබඳු ජයග්‍රහණය කරා, කෙලෙසුන්ගින් සැබෑ ජයග්‍රහණය කරා යන දක්ෂ ශ්‍රාවකත්වයක් උදෙසා මේ උතුම් බුද්ධ දේශනාව හැම දිනාටම උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, අද දේශනාවේ දායකත්වය යාය 13 ජයන්තිපුර පොළොන්නරුව පදිංචි ඩි වික්‍රමරත්න මැතිතුමන් සැදැහැති දායකත්වයේ දරා තිබෙනවා. එතුමන්ට අපි අනුමෝදනා කරනවා. නිදුක් නිරෝගී සුව සැලසේවා, චිරජීවනයේ සැලසේවා. ඩී වික්‍රමරත්න මහත්මයාටත්, ටිකිරි කුමාරි මහත්මියටත්, විරංජ ගිහාන් වික්‍රමරත්න පුතණුවන්ට, ඒ වගේම CSK වික්‍රමරත්න ලොකු දියණියට, ඒ පවුලේ සියලු දෙනාට, DP වික්‍රමරත්න පොඩි දියණිය ඇතුළු සියලු දෙනාට, DD වික්‍රමරත්න අපේ පින්වත් මහත්මයාට, සියලු දෙනාටම මේ උතුම් ධර්ම දාන මේ කුසල් උපකාර වෙලා නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසিলা මේ ගෞතම බුදු සසුනේදීම නිවන් පිණිස මේ කුසල් උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ වගේම පොළොන්නරුව නවනගරේ පදිංචි අප්‍රේල් මාසේ 11 වන දිනට ජන්මදිනයේ දින ඩිලාන් කරුණානායක මුණුබුරාටත් ආශිර්වාද කරලා තිබෙනවා. ඒ වගේම අප්‍රේල් 15 වන දින ජන්මදිනයේ දින විරංජ ගිහාන් වික්‍රමරත්න පුතාට අපි ආශිර්වාද කරනවා. ඒ වගේම උපුල් අල්විස් ඒ පුතණුවන්ටත් ආශිර්වාද කරලා තිබෙනවා. ඒ වගේම ඉදිරියේදී ජූනි මාසේ ජන්මදිනයේ දින බෙනුරි චන්දනා අල්විස් මිනිබිරියට, ඒ වගේම දිල්රුක් ධර්මශ්‍රී වික්‍රමරත්න මැතිතුමන්ටත් අපි තාම මෙත්සිතින් ආශිර්වාද කරනවා. නිදුක් නිරෝගී සුව චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා. එවගේ වික්‍රමරත්න මහත්මයාගේ නමින් මිය පරලෝකීය දෙපාර්ශවගත ඥාතීන්ටත් පරගොඩ ඉමුදුව දීගොඩ ගමගේ එමලිහාමි දොන් අදිරියන් වික්‍රමරත්න කියන ඒ පින්වත් මව්පියන්ට එවගේම බැද්දේවල වලගොඩ TANWM විලියම් බණ්ඩාර මහත්මයාට WM ලීලාවති කුමාරියාමි මහත්මිය ඇතුළු පරලෝක ප්‍රාප්ත සියලු ඥාතීන්ට සරණීලිස් වික්‍රමරත්න මහත්මාට එවැගේම දයාවති වික්‍රමරත්න මහත්මියට එවැගේම කරුණාදාස වික්‍රමරත්න මහත්මාට සෝමදාස වික්‍රමරත්න මහත්මාට විමලා කුමාරියාමි මහත්මියට මාතුපාල අල්විස් ප්‍රේමාවති අල්විස් කියන මහත්ම මහත්මීන්ට එවැගේම PMM නිලමේ මහත්මාට සහ සුනිල් රාජ හේරත්වාසල මහත්මයතුළු පරලෝක ප්‍රාප්ත සියලු ඥාතීන්ට අනුමෝදන් වේවා. DM සමරකෝ මහත්මයාට සහ කුමාර මහත්මයාට රාගම පදිංචි පිණුතුන්ට අනුමෝදනා කරනවා. එවැගේම නෞෂාඩ් ඒ පුතණුවන්ට මේ කුසල් අනුමෝදන්ව භවගාමී ජීවිත සුවපත් වේවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන තියෙනවා. එවගේම ධර්ම ශ්‍රවණය කරපු සියලු පින්නතුන්ට අනුමෝදනා ආශිර්වාද වේවා. අපේ දිල්රුක් වික්‍රමරත්න මහත්මයා ප්‍රදාන පින්නතුන් සියලු දෙනාටම ජීවිතාවබෝධයේ ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් උපනිශ්‍රය වේවා. මේ ගෞතම බුදු සසුනේදීම මඟඵල නිවන් පිණිස මේ දේශනාමය කුසල් දේශනා පාරමිතාවක් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. සතරවරං රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචියේ පටන් බවාග්‍රයේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ කුසල් නිවන් පිණිස වේවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
මෝහක්ඛයෝ නිබ්බානං.